2558 වසරේ 6 මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. සමාන කළ නොහැකි දහමක් ඇත. ඇති නොවන නැති නොවන දහමක් ඇත. විනාශ කළ නොහැකි දහමක් ඇත. උපාදානයෙන් තොරව අවබෝධ කළ හැකිය. එවන් වූ ශ්‍රී සද්ධර්මයයි අපි බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගන්නේ. සුවිශේෂයෙන් පණ්ඩිත වූ ඥානවන්ත වූ ධර්මයට කැමැති වූ ප්‍රඥාවන්ත වූ අය උදෙසාම තිබෙන ධර්මයක් හැටියටයි මේ ධර්මයේ තියෙන්නේ. සියලු දෙනාම හොඳ සිහියෙන් හොඳ ප්‍රඥාවකින් යුක්තව කටයුතු කරන්න ඕන. හැම දෙනාම ගවේෂකයෝ පිරිසක්. කුමන්ද ගවේෂණය කරන්නේ? නිර්වාණ ධර්මයේ ගවේෂණය කරන පිරිසක්. එක් අයට මේ ගමන් මග පහසුයි කියලා හිතෙනවා. දැන් කොළඹට යන්න කල්පනා කළාම අපි කෙනෙක් අහනවා, කොයි ගමන් මගද පහසු? අර මග කෙටි, ඒ වුණාට ඒ පාර හරිනෑ. අනිත් අය කියනෝ අර පාර පොඩ්ඩක් දුරයි, ඒ වුණාට පාර හොඳයි, යන්න පුළුවන්. ඒ වගේ පින්නතුන්ලාටත් විවිධ භාවනා ප්‍රතිපදා ක්‍රමවේද අනුශාසනා ඒ වගේ ඇති. තමන්ට පහසුයි කියලා හිතන මග ඇති. ඒ පහසු මගින් යන්න, ඒකයි වැදගත්. ඒ පහසු මගින් තමන් ගමන් කරන්න, ඒක තමන්ගේ අයිතිය. එතකොට අනිත් ඒවා විවේචනයක් අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ගේ ගමන් මගේ තමන් ගමන් කරනෝ, තමන් බලාපොරොත්තු වෙන ස්ථානයට තමන් ආවද නැද්ද කියලා ඒ ගමන් මග කෙලවරදී ඔබට දැනගන්නට ලැබෙනවා. නිවන් ධර්මයේ කියන එක කලින් හිතාගන්න බැරි දහමක්. ඇයි කලින් හිතාගන්න බැරි? කලින් හිතාගන්න පුළුවන්කම තියෙන පෙර දැකපු දේවල්. එහෙම නැතුව කලින් හිතාගන්න පුළුවන් කමක් නැහැ. පෙර නොදකපු දෙයක් කොහොමද කලින් හිතන්නේ? එහෙම කලින් හිතන්න පුළුවන් කමක් නැහැ පෙර නොදකපු දෙයක්. ඉතින් අපි එක එක අය හිතාගෙන ඉන්නවා නිවන කියන්නේ මේක ආදි වශයෙන් සිතාගෙන සිටියත් ඒක නෙමේ, වෙනම දෙයක් තමයි මේ නිවන් ධර්මය කියන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්න විදිය වැරදිද? ඔව්. ලෝක මිනිස්සු කොච්චර හිතාගෙන හිටියත් ඒ හිතාගෙන හිටපු දේ නෙමෙයි තමන් දැක අවබෝධ කරගත්තට පස්සේ ඒ කෙනා අත්දකින්නේ. සංකල්පමය සිහිනය වෙනස්. දැන් අපි ඔන්න අඳුරන කෙනෙක්ගේ නිවස, අපි හිතනවා මේ වගේ වෙන්නේ නැති කියලා. මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ගියාම තමන් අර හිතාගෙන හිටපු විදිය නිවසද්ද පේන්නේ නෑ, ටිකක් වෙනස්. අපි හිතපු විදිය නිවසක් නෙමෙයි, වෙනම ශෛලියක වෙනම හැඩයක එකක්. ඒ නමුත් අපි හිතාගෙන ඉන්න දේ තදින් ග්‍රහණය කළොත් අපි හිතන්නේ හරි ඒ වගේ නිවසක්ම තමයි ඒ තැනත්තාට ඇත්තේ. නමුත් ඒක වැරදි. ඒ වගේත් අපි බෞද්ධ නිවන මෙන්න මෙහෙම වෙන්නේ නැති කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තෙම ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නෙමෙයි කියන්න පුළුවන්කම තියෙන්නේ. ගිහිල්ලා දකින්න ඕන, බලන්න ඕන. බැලුවට පස්සේ තේරෙනවා මගේ මේ සංකල්පමේ නිවනයි ප්‍රත්‍යක්ෂතාවේ නිවනයි තියෙන අතර තියෙන වෙනස. එහෙම කිය දේශනා කළේ මේ මොහොතේ මතක් කළේ ඇයි? ඔබ මවාගත්ත දේ හොයන්න යන්න එපා. ඒ වුණත් ඔබට නිවන හොයාගන්න බැරි වෙනවා. ඔබ මවාගත්ත දෙයක් තුලම ඔබ ජීවත් වෙනවා. ඒක මානසිකව මවාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිසා සියලු දෙනාම විවෘත මනසින් ඉන්න, කිසි දෙයක් ග්‍රහණය කරන්න එපා. විවෘත මනසින් සිටින විට සත්‍ය සත්‍ය ලෙසත් අසත්‍ය අසත්‍ය ලෙසත් දැනෙන ස්වභාවයට තමන් එනවා. තථාගතයන් වහන්සේ තථාගත දර්ශනය මොනවද? තථාගතයන් වහන්සේ කියන්නේ තියෙන ස්වභාවය දකින කියන තැනත්තා. තථාගත දර්ශනය තියෙන විදියට ලෝකේ කිසිම සංකල්පයක් එකතු කරන්නේ නැතුව ලෝකේ දකින උත්තමයන් වහන්සේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා බලන්න, ඒ මිනිස්සු සෑම විටම බලන්නේ ලෝකෙත් එක්ක සංකල්ප එකතු කරලා. බෞද්ධයාට බෞද්ධ සංකල්ප දෘෂ්ටි කෝණයකින් ලෝකය සහ ආත්මය ජීවිතය පේනවා. මුස්ලිම් අයට මුස්ලිම් කෝණයකින් ආත්මය හා ජීවිතය පේනවා. කතෝලිකයන්ට ඒ කෝණයෙන් ආත්මය හා ජීවිතය පේනවා. හින්දුන්ට ජෛන අයට ඔහොම ආගම් තියෙනවා 800ක් විතර. ඒ අයට ලෝකෙ පේන්නේ ඒගොල්ලන්ගේ ආගම අනුව. නමුත් ඒ එකක්වත් නෙමෙයි සත්‍ය. සත්‍ය තුල ආගමක් නැහැ. සත්‍ය තුල ජාතියක් නැහැ. සත්‍ය තුල වර්ගයක් රටක් නැහැ. සත්‍ය තුල තිබෙන්නේ තථාගතත්වය. ලොහුයි ඇති යථාර්ථය, එහෙම නැත්නම් පවතින ස්වභාවය. පවතින ස්වභාවයේ පිළිකුල් නැහැ. පවතින ස්වභාවයේ කිසිම ගැටලුවක් නැහැ. ගැටලු තියෙන්නේ මේ මිනිස්සු හදාගත්ත ස්වභාවය තුළයි. පවතින ස්වභාවය නම් ඊටාම ශාන්තයි. එතකොට ගැටලුවක් තියෙන තැන මොකද්ද තියෙන්නේ? ස්වභාවය නෙමේ. එතන තියෙන්නේ හදාගත්ත දේ. දැන් මේ ලෝකයේ ගැටලු කියන්නේ ස්වභාවය නෙමේ, අස්වාභාවිකත්වය. ඒක ලෝකයේ මිනිස්සු හදාගත්ත දේ. එහෙමනම් ඔබත් යම් ගැටලුවකට භාජනය වෙලා සිටිනවා නම් ඔබට කල්පනා කරන්න තියෙන්නේ මොකක්ද? මේ තමයි මම හදාගත්ත දේ, වවාගත්ත දේ, ගොඩනගාගත්ත දේ. ගැටලුව තමාගේ මනස තුළ. එහෙමනම් ස්වභාවය කියන තැන ගැටලු නැහැ. එහෙමනම් ගැටලු වලට පාත්‍ර වී සිටින සෑම කෙනෙකුටම පිළිතුර තමයි ස්වභාවික වීම. එහෙම නැත්නම් තථාගතත්වයට පත් වීම. මොනවද මේ තථාගතත්වයට පත් කරගන්න ඕන? අපේ ඇස දෘෂ්ටි ජාලයකින් පිරලා තියෙනවා. එතකොට ඒ දෘෂ්ටි තමයි පේන්නේ. අපේ කන් හැදිලා තියෙන්නේ මේ මෙතන ඉන්න අයට. බොහෝ දෙනෙකුට කන හැදිලා තියෙන්නේ සිංහල කනක් තියෙන. තවත් අය ඉන්න ඒගොල්ලන්ට සිංහල කණක් නෑ, තියෙන්නේ දෙමළ කණක්. තවත් ජාතිකයෝ ඉන්න ඉංග්‍රීසි කණක් තියෙන්නේ. ඉතින් එක 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 භාෂාවෙන් භාෂාවට කණ වෙනස් වෙනවා. ඉතින් මේ ඇත්ත මේ බණහන්නේ සිංහල කණෙන්. එතකොට නිවනත් සිංහල නිවනක් වෙන්න ඕන. තේරෙනනේ? ඉංග්‍රීසි අය ඉන්නවා නම් නිවනත් ඉංග්‍රීසි නිවනක් වෙන්න ඕන. එහෙම නිවන් තියෙනවද? සිංහල නිවන්, ඉංග්‍රීසි නිවන්, දෙමළ නිවන්. එහෙම නිවනක් නෑ. ඒ නිසා තමයි නිවනට භාෂාවක් නෑ, නිවනට ඇත්තෙම වචනයක් නෑ. ඉතින් මේවා ගැඹුරු වැඩි තේරුම් ගන්න විදියට ගිහිල්ලා තැන් තැන් වල කියවලා හාමුදුරුවන්ට බණවන්න එපා. තේරෙන්නේ නැත්නම් සද්ද නැතුව ඉන්න නේද? ඒතකොට පව් පිරෙන්නේ නැහනේ. ඒ නිසා නිවනට වචනයක් නෑ. දැන් ඒ ඔස්සේ කල්පනා කරනකොට තමන්ට මොනතරම් දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙනවද? දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙනවද? එහෙමනම් නිවන ගැන අපිට සිංහලෙන් කියන්නත් බෑ, දෙමළෙන් කියන්නත් බෑ, ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නත් බෑ. නිවන දේශනා කරන්න භාෂාවක් නෑ. ඒක තමයි සත්‍ය. ඒක ඉතාම ගැඹුරු ඉහළ තත්ත්වයක්. තේරුම් ගන්න පඬිතයන්ට, ඥානවන්තයන්ට තේරුම් ගන්න තියෙන මට්ටමක් මම මතක් කරේ. නැත්තම් සරල බුද්ධියකට හිතෙන්න පුළුවන් ඔය කතා කරන්නේ සිංහලෙන්නේ, මේ පාලියෙන් සිංහලෙන්නේ පොත් ටික තියෙන්නේ. එතකොට ඒවයි නිවන නැද්ද කියලා ඒ වගේ මෝඩ වචන අහන්න එපා. මේක පඬිවරුන්ගේ ධර්මය, විශිෂ්ටයන්ගේ ධර්මය. ඔබට භාෂාවකින් තොරව ඇහුම්කන් දෙන්න පුළුවන් නම් තමයි ඉක්මනින්ම මේ නිර්වාණ ධර්මය ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. අර පද පරම ගුණයට, භාෂාවකින් ඇහුම්කන් දෙන ගුණයට නිවන දුරයි. ඔවුන් ඉගෙන ගන්න ආගම, ඔවුන් ඉගෙන ගන්නේ කෝණයක්, සංකල්පයක්. ඒ සංකල්පය දැඩි වුණාම, ඒ දැඩි වීම තුල මත් වුණාම ඒ ජීවිතේ හරි අසරණයි. ඒක තමයි ලෝකේ තියෙන తত্ত্বය. ඒ නිසා ඔබ තුලත් තියෙන ඒ ස්වභාවයෙන් ඔබ නිදහස් වෙන්නට කල්පනා කරන්නට ඕන. මොනවායින්ද අපි නිදහස් වෙන්නේ? විවිධාකාර දෘෂ්ටි වලින්, විවිධාකාර සංකල්ප වලින්, විවිධාකාර වචන වලින් තමයි අපි නිදහස් වෙන්න බලන්නේ. ඇයි අපි ඒවයින් නිදහස් වෙන්න ඕන? අපි ඒවයින් ගුටි කනවා, බැට කනවා, දුක් විඳිනවා. ගහකාරයෙක් කියන්නේ ඒකයි. එයා තමයි මේ දුක හදන කෙනා. දුක නැමැති ගස අප තුළ වවන කෙනා. තමා තුළ තියෙන දෘෂ්ටි, තමා තුළ තියෙන සංකල්ප, තමා තුළ තියෙන වචන විද්‍යානුකූලව බැලුවට පස්සේ යථාර්ථවාදීව බැලුවට පස්සේ මොකද දැනෙන්නේ? වචනයක් නෑ. වචනේ කියන්නේ සංකල්පයක්, වචනේ කියන්නේ මායාවක්, වචනේ කියන්නේ මගේ හැඟීමක්, ආස්වාදයක්, වින්දනයක් කරගත්ත සිහිනයක්. වචනයක් කියන්නේ හීනයක්. සංකල්පයක් කියන්නේ තමන් දකින හීනේ. දෘෂ්ටිය කියන්නේ ඒ තමන් දකින හීනේ. ආගමික දෘෂ්ටිය කියන්නේත් එහෙමයි, තමන් දකින හීනේ. මලාට පස්සේ ස්වර්ගයට යෑම ඒ තමන් දකින හීනේ. තථාගතත්වයේ තුල ලෝකේ පවතින ස්වභාවයක් කියලා එකක් වෙනම තියෙනවා. ඒක හසු වෙන්නේ තථාගත දර්ශනයට ආපු අයට පමණයි. එයින් මෙහායට ඒ තථාගතත්වය පිළිබඳව කියන ලද කරුණු සංකල්ප වශයෙන් අරගෙනයි තියෙන්නේ. ඒ නිසා ඒව තවදුරටත් තථාගතත්වයට නොපැමිණි සියලු දෙනා තුල පවතින්නේ සංකල්ප වශයෙන්මයි. ඒසා පින්නතුන්ට ලෝකේ තථාගතත්වයේ පවතින ස්වභාවය තේරුම් කරගන්න නම් තථාගතත්වයට පිවිසෙන්න සිද්ධ වෙනවා. එසේ නැත්නම් සත්‍ය වූද දෘෂ්ටියක් හැටියට තියෙනතුරු, සංකල්පයක් හැටියට තියෙනතුරු, වචනයක් හැටියට තියෙනතුරු ඒක සත්‍ය බවට පත්වන්නේ නැහැ. ඒකයි ස්වභාවය. මණිකක් වුණත් දැසින් දකින්නතුරු එහි යගයක් නිර්මාණය වෙන්නේ නැහැ, කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. නිවන ඔබේ කරේම එල්ලලා තියෙනවා, මාලයක පෙන්ඩන් එකක් වගේ එල්ලලා තියෙනවා නිවන. අවශ්‍ය කරන්නේ එක දෙයයි, ඒ දකින්න ඇස්. ඔබ තුළම පවතින නිවන අවශ්‍ය කරන්නේ ඇස් අවශ්‍යයි දකින්න. ඒ නිසා තමයි ධම්ම චක්ක පවත්තන සූත්‍රයේදී දේශනා කරේ චක්කුං උදපාදි, ඇහැ ඉපදුනා. සිද්ධාර්ථ කුමාරයට ඇස් තිබුණ නැද්ද? ධර්මයේ දකින්න හැතිබ්බේ නෑ. සත්‍ය දකින්න හැතිබ්බේ නෑ. තිබුණේ මොකක්ද? සංකල්ප දකින්න හැ. එහෙනම් ධර්මයේ නොදක්ක හැම කෙනෙකුටම තියෙන ඇස මොකද්ද? සංකල්ප දකින්නේ. අපි මුස්ලිම්, අපි හින්දු, අපි කතෝලික, අපි බෞද්ධ, මේ ඔක්කෝම සබ්බේ පුතජනා උම්මත්තකා පිස්සු ටිකක්. ඔය පිස්සු ගහ ගන්නව, මරා ගන්නව, කොටා ගන්නව ඉවරයක් නැහැ. ලෝකෝත්තර සත්‍යයක් ඇති වෙච්ච කෙනෙකුටත් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයා එහෙම ලාබාල විදියට ප්‍රශ්න විසඳන්නේ නැහැ. වඩාත්ම ලාභදායී විදියට ප්‍රශ්නෙසදනවා. ලාභ අල විදියට ප්‍රශ්නෙසදන්නේ නැහැ, ලාභදායී විදියට ප්‍රශ්නෙසදනවා. මේ ලෝකයේ සත්‍යයට තථාගතත්වයට තියෙන අනුග්‍රහය බොහෝම අඩුයි. ලෝකේ තියෙන දෘෂ්ටිවලට, සංකල්පවලට, මතවාදවලට තමයි වැඩිම අනුග්‍රහයක් දෙන්නේ. දීලා ඒ මතවාද දෘෂ්ටි තමයි ලෝකයේ පෝෂණය කරන්නේ. ඊට පස්සේ සමාජය තුළ මිනිස්සු තුළ ඊළඟට ඇති වෙන දේ මොකද්ද? දෘෂ්ටි වලින් දැඩිවීම නිසා දෘෂ්ටිමය ග්‍රස්තණයක් හටගන්නවා. එකිනෙකට ප්‍රතිවිරෝධයක් ඇති දෘෂ්ටිමය ග්‍රස්තණ හදාගන්නවා. එහෙම දෙයක් ඇති වෙනවා. දැන් බෞද්ධ පිරිස වුණත් දෘෂ්ටිමය වශයෙන් දැඩි වුණාම භාවනාවක සංකල්පයක ඒක හරියම ගැටෙන සුළු ආකාරයකින් තමයි ඔවුන් තුළ තියෙන තර්කය තියෙන්නේ. ඉතින් මේ අපි දේශනා කරන දහම් මඟ පිළිබඳව එහෙම ගැටෙන ආකාරයක තර්කානුකූලව පෙරලගෙන කාටවත් උගන්වන්න එහෙම ඕනකමකුත් නැහැ, දෙන්නෙත් නැහැ. කාට හරි හිතෙනවා නම් මේ මග නෙමෙයි වෙන මගක් හරි කියලා අපි කියන ඒකීය වචනයකින්ම පැහැදිලි කරලා දෙන්නේ බොහොම හොඳයි. තමාගේ ගමන් මග තමන් ගන්න. එච්චරයි. ඇයි? තමන්ගේ ජීවිතේ තමන්ට අයිති, තමන් කැමති විදියක තමන්ගේ සංකල්පයන් මෙහෙයව ගන්න, කැමති කාලයක දෙන්න, කැමති කාලයක දියන්න පුළුවන්. ඒ නිසා ධර්මයට එන ගමන් මගේදී අර ඒ දාලා තියෙන සැලුම් දොරක්. සැලුම් දොරක් තියෙන මේ පැත්තටත් යනකොට වැහෙනවා, මේ පැත්තටත් යනකොට ඇරිලා වැහෙනවා නේද? බොහොම සැහැල්ලුවෙන් සැලුම් දොරක් තියෙන්නේ. ඒ වගේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ. එන අය පිළිබඳවත් යන අය පිළිබඳවත් ගැටලුවක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. මටත් තේරෙන්නේ නැති දේ කොහොම හරි තේරෙන ආකාරයට කියලා දෙන එක මගේ යුතුකම. ඒක බුද්ධානුශාසනාවක් ඉෂ්ට කිරීම. මම මේ කියලා දෙන්නේ මටත් තේරෙන්නේ නැති එකක්. නමුත් තේරෙන විදියට ඔයත්තන්ට ඒක කියලා දෙනවා. එහෙම දිගට දිගට ප්‍රකට වුණාම ඔය ඇත්තන්ට දවසක තේරෙන්නේ නැති දවසක් ඇති වෙයි. මොනවද තේරෙන්නේ නැත්තේ? ස්වාමීන් වහන්සේ මට මේ අතීතයේ එකක්වත් තේරෙන්නේ නැහැ නේ. අනාගතයක් තේරෙන්නේ නැහැ නේ. මට වර්තමානයේ කියලා එකක්වත් තේරෙන්නේ නැහැ. මට දුකයි කියලා එකක් තේරෙන්නේ නැහැ නේ. මට සැපයි කියලා එකක් තේරෙන්නේ නැහැ නේ. මට උපේක්ෂාවයි කියලා එකක් තේරෙන්නෙත් නැහැ නේ. පුදුම වැඩේ. මා මොකක්වත් තේරෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න දෙන්නේ සාදු සාදු බොහොම හොඳයි. බුරුවට කිව්වොත් අහුවෙන ඕක. ඇත්තටම අවබෝධ කරගෙන කියන කෙනත් තේරෙනවා. දැන් ප්‍රශ්නේ මොකද්ද මෙතන? තේරෙන එකද නොතේරෙන එකද? ප්‍රශ්න උපදින්නේ තේරෙන තැන. නොතේරෙන තැන ප්‍රශ්න නැහැ. අම්මලාගේ තාත්තලාගේ අතේ ඉන්න අත දරුවට ප්‍රශ්න තියෙනවද? ඒ දරුව වඩාගෙන ඉන්න අම්මල තාත්තලාට ලොකු ප්‍රශ්න. දෙන්නත් එක්ක ලොකු තර්කයක්. එයාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා එයාට ප්‍රශ්න නැහැ. එක උදාහරණයක් විතරයි. එහෙමනම් මේ තේරෙන තැන තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට මේ මිනිස්සු ළඟ තියෙන හැමෝගෙම ළඟ මොනවද? පිස්සුව. ඒ සියලු දෙනා ළඟම තියෙන පිස්සුව වැටෙන්න ඕන. පිස්සුවට වැටෙන්න ඕන නෙමෙයි, පිස්සුව වැටෙන්න ඕන. පිස්සුව වැටුනහම බොහෝම හොඳයි. පිස්සුව හැලෙන්න ඕන, වැටෙන්න ඕන. පිස්සුව වැටිච්ච කෙනෙක් ගොඩාක් හොඳ සහනශීලී ජීවිතයක් ගත කරනවා. ඒක ඒ පිස්සුව හලන්න නැතුව, ඒක වට්ටන්න නැතුව, මොකද හිතාගෙන ඉන්නේ ඒක අපි ගන්න ඕන කියලා. මම ඒක කියන්න හැදුවේ මොකද, හේතුව බුදුහාමුදුරුවෝ ඔය සබ්බේ පුතජන උම්මත්තක කියන එකේ අදහස් වෙන්නේ පිස්සු කියපු එකේ කතාව. අර මානසික රෝහල් වල ඇතුලේ ඉන්න මිනිස්සු පිස්සු කියලා කියන්නේ එළියේ ඉන්න අයට. ඒ අය අපිට පිස්සුයි කියන නිසා අපි කරන්නේ මේ මිනිස්සු අරගෙන ගිහිල්ලා අර කූඩුවක දාලා හිර කරනවා. ඇයි හිර කරන්නේ? ඒ මිනිස්සු අපිට පිස්සු කියනවා. එළියෙත් ඉන්න අයට සියලු දෙනාට පිස්සු තියෙනවා. නමුත් ගැටලුවක් නැහැ, සියලු දෙනාටම එක හා සමාන පිස්සුවක් තියෙන නිසා ඒක වෙනසක් දකින්න නැතුව මට තියෙන පිස්සුවමනේ අල්ලපු ගෙදර එක්කෙනාටත් තියෙන්නේ. එයත් කල්පනා කරනවා අනිත් අයට තියෙන පිස්සුව තමයි මටත් තියෙන්නේ කියලා. ඉතින් කාටත් ඒ පිස්සුව තියෙන නිසා ඒක වෙනසක් දකින්න නැතුව කවුරුත් ජීවත් වෙනවා. ලෝකෙම යම්කිසි පිස්සුවකට වැටලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර සබ්බේ පුතජන උම්මත්තක. මේ සාමාන්‍ය සතුන් නම් මහන්සි වෙන්නේ, කැප වෙන්නේ එදා වේල බඩ පුරව ගන්න වේගෙන් ගිහිල්ලා. එයාගේ ජීවිතේ තියෙන ස්වභාවය. නමුත් මේ මනුෂ්‍යයා කියන සත්වයාගේ කොච්චර ඒ පිස්සුව තදින් තියෙනවද කියනවනම්, ඒ මිනිස්සුන්ගේ ආගම ධර්මයෙන් කියපු මරණින් පස්සේ විමුක්තිය ස්වර්ගයේ වෙනුවෙන්ද මිනිස්සු ජීවිත පරිත්‍යාග කරනවා, කැපවීම කරනවා, දුක් විඳිනවා. නොදකින දෙයක්, විද්‍යාත්මකව නොහැටෙන දෙයක්, නොතේරෙන දෙයක් වෙනුවෙන් පවා මහන්සි වෙනවා. ඒ නිසා අනිකුත් සත්වයන්ටත් වඩා බොහොම ප්‍රබල විදියට, භයානක විදියට මේ මනුෂ්‍ය සත්වයාට ඒ උම්මත්තක භාවය කියන එක තදින්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ විශ්වාසවන්ත ගමන් මඟක් නෙමෙයි, සාන්දීට්ටික ගමන් මඟක්. ඒ කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ, විඳගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රතිවේද කරගෙන අවබෝධ කරගෙන පසක් කරගෙන යන ගමන. එනිසා ඔබ විශ්වාසයන් මත ගමන් නොකොට මේ ප්‍රත්‍යක්ෂ මාර්ගයේ තුල ගමන් කරන්න. මා ඔබට කිසිවක් කරන්නට කියන්නේ නැහැ. කිසිවක් නොකරන්නට කියන්නෙත් නැහැ. පෙර තියෙන දේවල් කරන්න කියන්නෙත් නැහැ. ඒවා නොකර වෙනත් දෙයක් මෙහිදී කරන්න කියලා කියන්නෙත් නැහැ. ඔබ හිතන විදියට ස්වාමීන් වහන්සේ කරන්න කියන්නේ කුමක්ද? ඔබ මෙතෙක් කල් ජීවත් වුණු ආකාරයේ වැඩපිළිවෙල මේ මනස කරගෙන යන්න කියලා මම කියන්නේ නැහැ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම අලුත් දෙයක් කරන්න කියලා කියන්නෙත් නෑ. මුකුත් නොකර ඉන්න කියලා කියන්නෙත් නෑ. දැන් අලුත් ගමන් මගක් අලුත් වැඩක් කරන්න පටන් ගන්න වෙනවා. ඒක Taman හොයාගෙන යන්න ඕන. ඒ කිව් එක තේරෙනවද? හැමදාම ඔය තේරෙන මාවත්වල ගිහිල්ලා ගිහිල්ලා එපා වෙලා නැද්ද? තේරෙන දේවල්ම කරලා කරලා එපා වෙලා නැද්ද? මේ නොතේරෙන මාවතේ ගමන් කරන්න. අපාර පාරගතෝ, පාරක් නැති පාරක ගමන් කරන්න. මට ඒක තේරෙන්නේ නැහනේ. ඉතින් ඒ ගමන් මගේ යන්න මට ඒක කොහොමවත් තේරුන්නේ නැහනේ. ඉතින් ඒක හොඳයි. ඒ තේරෙනේ මොමද උන? ඒකට කලබල වෙන්න එපා. තේරෙන ඒවමද ඕන අපිට? මේ ලෝකේ යථා ස්වභාවය තමයි පුදුමාකාර නිදහස් බවකින්, නිසල බවකින්, ශාන්ත බවකින් ලෝකෙ තියෙන්නේ. ඒ නිසා තේරෙන ඒවම අවසන් එපා. විඳින්න යන්න එපා. ලබන්න යන්න එපා. ස්වභාවිකත්වය කියන්නේ තේරෙන ස්වභාවයක් නෙමෙයි, විඳින්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. දෘෂ්ටියක් සංකල්පයක් වගේ ඝනට හසු වෙන දෙයක් නෙමෙයි. ඒ දේ සමග අපි ඒකාත්මික වෙන්න අපි ළඟත් ඒ ස්වභාවිකත්වය ගොඩනැගෙන්න ඕන. ඒ ශේත්‍රයන් වල අය ඒ අයත් එක්ක සමානව වාසය කරන්න ඒ මට්ටමට යනවා වගේ ධර්මයේ ස්වභාවය සමග මිත්‍රත්වය ඇති කරගන්න ධර්මයේ ස්වභාවය අපි තුල ඇති වෙන්න ඕන. එහෙම නැතුව අපි උත්සාහ කළාට එහෙම යන්න දෙන්නේ නැහැ. එහෙම යන්න බෑ. එහෙම ගේට්ටුව ඇරෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ධර්මයේ ස්වභාවය තමා තුළ පවතින ඕන. පවතින විටම තමා ඒ ධර්මය හා ගැලපෙනවා. ගැලපුණාම ඔබට ධර්මය සමග ජීවත් වීමේ වාසය කිරීමේ ධර්මය තමන්ගේ නෑයා බවට, මිත්‍රයා බවට, යාළුවා බවට, අම්මා තාත්තා බවට, තමන්ගේ ආත්මය බවට පත් කරගන්න පුළුවන්. දැනට ඔබගේ ආත්මය පුරුෂාත්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රී ආත්මයක් වෙන්න පුළුවන්. නමුත් ඕකේ තියෙන ධර්මයේ ආත්මය කියලා එකක් තියෙනවා. ධම්මචාරී කියලා එකක් තියෙනවා. ධර්මයේ ක්‍රියාව කියලා එකක් තියෙනවා. ධර්මයේ හැසිරෙනවා නෙමෙයි, ධර්මයේ ක්‍රියාව. ඒක හරි ගැඹුරු එකක්. ධම්මචාරී කියන තැනට එන්න බෑ ලේසි. ගොඩාක් කොච්චර වුණත් ඔය ධම්මචාරී කියලා කරන්න පුජ්‍යලචාරී, ස්ත්‍රීචාරී, පුරුෂචාරීත්වයේ තමයි තියෙන්නේ. නැත්තම් ඒ චාලිත්‍ර කියලාත් කියනවානේ ක්‍රියාවන වලට. ඒ වගේ මෙතන මේ චාරී, ධම්මචාරී, ධම්මචාරී වෙන්න ධර්මයේ දැකපු කෙනෙකුට පමණයි පුළුවන්. මෙහා කෙනෙක් ළඟ තියෙන පුජ්‍යල චරයාවක්, මමත්වයේ චරයාවක්, ස්ත්‍රී චරයාවක්, පුරුෂ චරයාවක්. ධර්ම චරයාව කියන්නේ පුජ්‍යල චරයාවක් නෙමෙයි. ඒ චර්යාව ප්‍රකට කරගන්න ධර්මයක සසඳා බලන්න, ධර්මය තමා තුළට කැඳවන්න, තමා ධර්මය තුළට පිවිසෙන්න සමස්ත දේශනාවල් කැටි කරලා අරුත් ගොඩනගලා තමා තුළ ධර්මය පහළ කරගන්න නිහඬව සංසුන්ව. තමන්ගේ පුජ්‍යල චර්යාව මේ මොහොතේ ධර්මචර්යාවට සමානවද? මේ මොහොතේ පවතින හැසිරීම, එහෙම නැත්නම් චර්යාව දේශනා කරන ලද ධර්මයට සමානද? එය ගලපන්න. තමහා ධර්මය යනු දෙදෙනෙක් නම් ඔබ එය ඒකීයත්වයක් වනතුරු ගලපන්න. තමහා ධර්මය අතර වෙනසක් නොදකින තත්ත්වයට ධර්මය ගලපන්න. ධර්මය තමා තුළ, තමා ධර්මය තුළ බවට පත් වෙන්න. මමත්වය නැමැති පුජ්‍යලත්වය කිසි තැනක නොයදවන්න. සෑම කරුණක්ම තේරුම් ගැනීම සඳහා මමත්ව තත්වය යෙදෙව්වාද නමුත් ධර්මය තේරුම් කර ගැනීම සඳහා මමත්වය නොයදවන්න. මමත්වේ නැමැති වැඩකාරයාගෙන් වැඩ නොගන්න. ඔහු නිදහස් කොට ඔබගේ ගමන ආරම්භ කරන්න, ගමන් කරන්න. මමත්වය නැමැති වැඩකාරයා කිසි තැනක වැඩට නොයදවන්න. ඔබගේ අධ්‍යාත්මය තුළ මමත්වය නැමැති මෙහෙකරුවා සේවකයා කිසි තැනක සේවය නොයදවන්න. හොඳින් වග බලාගන්න. හොඳින් මේ මොහොතේ වරද කරනවාදයි පරීක්ෂා කරන්න. නිවැරදි කරන්න. තව තවත් නිවැරදි කරන්න. නැවත නැවත මේ මෙහෙකරුවා වැඩෙහි යොදවනවාදයි විමසන්න. ඒ වරද සිදු වෙනවා නම් නෙවැරදි කරන්න. සියල්ල අතහැර දමන්න. සියල්ල යන වචනයද සමග අතහරින්න. සියල්ල යන වචනයද සමග අතහරින්න. සියල්ල අතහැර දමන්න. සියල්ල යන වචනයද සමග අතහරින්න. ඒම වචනයත් අතහරින්න. සියල්ල අතහරින්න කියවන වචනයද සමග අතහරින්න. සියල්ල ඉතිරි නොකොට අතහරින්න. දෘෂ්ටි නොමැතිව අතහරින්න. සංකල්ප නොමැතිව අතහරින්න. වචන නොමැතිව අතහරින්න. ක්‍රියා නොමැතිව අතහරින්න. පුජ්ජලත්වය නොමැතිව අතහරින්න. ස්ත්‍රියක් නොවී අතහරින්න. පුරුෂයෙක් නොවී අතහරින්න. ක්‍රියාවක නොයදවා අතහරින්න. අතහැරීම යන වචනයද අල්ලා නොගන්න. එයද අතහරින්න. සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. ශේෂයක්වත් ඉතිරි නොකොට අතහරින්න. අතහැරීම දාතහරින්න. අල්ලා ගැනීම දාතහරින්න. නිතරම පරීක්ෂාවෙන් සිටින්න. ඔබ පුජ්ජලත්වයේ අතහැරීමක්ද, ධර්මානුකූලව අතහැරීමක්ද සිදු කරන්නේ දැයි විමසා බලන්න. පුජ්ජලත්වයෙන් අතහැරීම බැහැරකොට ධර්මානුකූල අතහැරීම සිදු කරන්න. ධර්මානුකූල අතහැරීම සිදු කරන්න. සියල්ලම නිදහස් කරන්න. මනස විවෘත කරන්න. තමා නොවන්න. මම නොවන්න. කිසිවෙකු නොවන්න. තමා නොවන්න. තමා කියලා කැටි කරගන්න, ක්‍රියා කරවන්න, ස්වභාවයෙන් නිදහස් වෙන්න තමා නොවන්න. මනස ස්වභාව ධර්මයට තියවීමට ඉඩ හරින්න. සුළඟට ගසාගෙන යාමට ඉඩ හරින්න. පූර්ණව විවෘත කරන්න. තමා නොවන්න. මම නොවන්න. මමත්වයෙන් තමයි මනස වට කරගෙන බැඳගෙන තිබෙන්නේ. මම නොවන්න. එවිට ඔබ කළ යුතු කාර්යයක් නැහැ. මම නොවන්න. තමා තුළ ධර්මය පිහිටවන්නට, ස්වභාවය පිහිටවන්නට ධර්මානුකූල වීරිය වඩන්න. සියල්ලගින්ම මනස නිදහස් වෙන තුරුම පුජ්ජලත්වයකින් තොලව ප්‍රඥා වීරිය, සම්‍යක් වීරිය, සම්‍යක් ධර්මය උදෙසා කරන වීරිය, නිදහසේ වීරය, නිදහස් වීම උදෙසා කරන වීරය, ඇලීම් ගැටීම් වලින් නිදහස් වීමට කරන වීරය උපදවන්න. එම වීරය අත්හල වීරයක්. පුජ්ජලත්වයෙන් තොර වීරිය කරන්න. පුජ්ජලත්වය දුරු කිරීම උදෙසා වීරය කරන්න. පුජ්ජලත්වයේ බැහැරව යනතුරුමය වීරිය වඩන්න. කිසි තැනක මමත්වය නොයදවන්න. ඔබේ අධ්‍යාත්මය තුළ කිසිම තැනක මමත්වය නොයදවන්න. ඔහුගෙන් වැඩ නොගන්න. මේ මමයි, මේ මගේ ඇසයි, මේ මගේ දැක්මයි කියන ස්වභාවයෙන් මේ බුද්ධ ශ්‍රාවකයා ඉවත් වෙන්න ඕන. ඔබ එවැනි මානසික ස්වභාවයක් ලබා දීලා තියෙනවා නම් එකින් ඉවත් වෙන්න. මේ මමයි, මේ මගේ ඇසයි, මේ මගේ දැක්මයි. එතනින් ඉවත් වෙන්න. මේ මමයි, මේ මගේ කනයි, මේ මට ඇසෙන දෙයයි. එයින් ඉවත් වෙන්න. මේ මමයි, මේ මගේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් වලට ගෝචර වන ධර්මයන් කියලා සිතනවා නම් එයින් ඉවත් වන්න. මම කියන පදනමින් වීරිය නොකොට මමත්වය දුරලීම උදෙසා වීරය කරන්න. මම කියන පදනමින් වීරිය නොකොට මමත්වයේ දුරලීම උදෙසා වීර්ය කරන්න. සුව පහසුව බලාපොරොත්තු නොවන්න. කටුක අපහසු මාර්ගයක් වුවද එය මනාව දරා ගැනීමෙන් හා ඉවසීමෙන් තරණය කරන්න, ගමන් කරන්න. ඔබ කිසිවෙකු වීමට උත්සාහ නොකරන්න, කිසිම අවබෝධයක් ළඟා කර ගැනීමට උත්සාහ නොකරන්න, කිසිම මාර්ගඵලයක් අපේක්ෂා නොකරන්න, කිසිම ස්වභාවයකට පත්වීමට අවශ්‍යයි නොසිතන්න. ඔබගේ අපේක්ෂාවේ යුත්තේ මනසේ නිදහසයි, ප්‍රඥාවේ නිදහසයි, සිහියේ නිදහසයි, විඥානයේ නිදහසයි එපමණයි. ඒ නිදහස පුජ්‍යලයකට අවශ්‍ය නිදහසක් නොවේ. පුජ්‍යලත්වය දුරු කිරීම නිසා ඇතිවන්නා වූ නිදහසයි. එම නිදහස අපේක්ෂා කරන්න. පුජ්‍යලයකට අවශ්‍ය නිදහස නොව ඔබ ලබා දිය යුත්තේ පුජ්‍යලත්වයෙන් නිදහස් වීමේ නිදහසයි ඔබ ලබාගත යුත්තේ. ඒ ලබන්න, එයට වීරිය වඩන්න. සම්බේ සංඛාර අනිච්චා. කිසිම සංස්කාරක ධර්මයක් නිත්‍ය කොට, නියම කොට, උපාදානේ කොට නොගැනීම. ඇයි උපාදානය නොකොටන්නේ? අනාත්ම ධර්මතා, දුක්ඛ ධර්මතා. දුක නම් අතහරින්න තියෙන්නේ, අනිත්‍ය නම් අතහරින්න තියෙන්නේ, අනාත්ම නම් අතහරින්න තියෙන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා එකක් අල්ලගන්න අවශ්‍ය නැහැ. අනිත්‍ය සියල්ල අතහැරියාම අනිත්‍ය නැහැ. දුක් සියල්ල අතහැරියාම දුක නැහැ. අනාත්ම සියල්ල අතහැරියාම අනාත්ම නැහැ. අනිත්‍ය තුල නිට්ටියත් අනිත්‍යත් නැහැ. දුක අතහැරියාම දුකත් සැපත් නැහැ. අනාත්මය අතහැරියාම අනාත්මයත් ආත්මයත් නැහැ. අශේෂ විරාග නිරෝධෝ, ඒ සංඥාව විමුක්ති, ඒ විඥාන විමුක්ති, ඒ නාම රූප විමුක්ති, ඒ සලායතන විමුක්ති, අනාගතය නිදහස්, අතීතය නිදහස්, වර්තමානයේ නිදහස්, රාත්‍රිය ඉක්ම වූ, දහවල ඉක්ම වූ, ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම ඉක්ම වූ, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ, ඉන්ද්‍රිය ධර්මතා ඉක්ම වූ, වේදනාත්‍රය ඉක්ම වූ, වචන ඉක්ම වූ, දෘෂ්ටි ඉක්ම වූ, සංකල්ප ඉක්ම වූ, ලෝකෝත්තරත්වයේ එයයි. එය පසක් කරගන්නට වීරය කරන්න. එය ඔබගේ සැබෑ නිවහනයි, සැනසිලිදායක නිවහනයි, සැනසිලිදායක නිවහනයි. එය ඔබගේ සැබෑ නිවහන කරගන්න. ඔබට පිහිට පිණිස පවතින්නේ ධර්මය පමණයි. ඥාතීන්, මව්පියෝ, දරුවෝ, තමන්ගේ අතපය වුවද තමන්ට පිහිටවන්නේ වසර සියක උපරිමයට යටත්ව. තමන්ගේ අතපයද තමන්ට පිහිට නොවන දවසක් ඇති. තමන්ගේ හදවතද තමන්ට පිහිට නොවන දවසක් ඇති. තමන්ගේ ඇහැ දුර්වල වෙලා තමන්ට පිහිට නොවන දවසක් ඒවි. තමන්ගේ කන දුර්වල වෙලා තමන්ගේ කන තමන්ට පිහිට නොවන දවසක් ඒවි. තමන්ගේ දෙපා දුර්වල වෙලා තමන්ගේ දෙපා පිහිට නොවන දවසක් ඒවි. ඒ නිසා ධර්මය පිහිට කරගන්න. එය හැම කල්හිම ඔබට පිහිටයි. මෙලවත් හැමදාමත් සසරත් ධර්මය පිහිටයි. ධර්මය යනු ස්වභාව ධර්මයයි. ස්වභාව ධර්මය යනු දෘෂ්ටි නොකොට ලෝකය දෙස බැලීමයි, තමා දෙස බැලීමයි. සංකල්පවලින් තොරව, ආගම්වලින්, ජාතිවලින්, චින්තනවලින්, පුජ්‍යල මතවාදවලින් තොරව තමා දෙස බැලීමයි, ලෝකයේ දෙස බැලීමයි. ඔබ ඒ විට අත්විඳින්නේ ශාන්ත බව පමණයි, විමුක්තිය පමණයි, නිදහස පමණයි. අහසට පැන නැග්ග කුරුල්ලෙක් බාධා කිසිවක් නැතිව සිතූ දිසාවකට සිතූ දුරක් පියාසර කිරීමට පුළුවන්. ඒ මෙන්ම ආර්ය ශ්‍රාවකත්වය පැවිද්දත් අභ්‍යාවකාශයට පැන නැගි කුරුල්ලෙක් මෙන් වැට කඩලු නැති, නිදහස් නැති, නිදහස ඇති, බාධක නැති මහා විශ්වයට එකතු වෙනවා. ඔබ පුජ්‍යලත්වයේ නැමැති මහ පොළොවේ නික්ම අහසට පැන නගින්න, අනන්තය ස්පර්ශ කරන්න, අනන්තය තමාගේ ජීවිතය කරගන්න, අනන්තය නිවහන කරගන්න. එහි කිසිවෙක් නොවී ජීවත් වන්න. ඔබ යමෙක් නම්, පුජ්‍යලයෙක් නම් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් නොවේ. ඔබ පුජ්‍යලත්වයේ අත්හලේද, ස්ත්‍රී භාවයේ අත්හලේද, පුරුෂ භාවයේ අත්හලේද, විනාන් භාවාත්මක ගුණ අත්හලේද, ඔබයි ආර්ය ශ්‍රාවකත්වයෙන් පිදුම් ලැබූ ඒ උදාරතර තැනැත්තා තැනැත්තිය. ඒ තැනැත්තා තැනැත්තෙක් නොවේ, ඒ තැනැත්තිය තැනැත්තියක් නොවේ. මමත්වය කියන්නේ මහා මෙරක්, ලොකු කන්දක්. ඔය කන්ද පෙරලන එක ලේසි නෑ. මේ කන්ද පෙරලන්න ලොකු ප්‍රඥාවක් ඕන, ලොකු වීරයක් ඕන. කොයි වගේද කියනවා නම් බුදුහාමුදුරුවෝ කියනවා යුදයට මැදට පැන්න බට ඇතෙක් වගේ ඊතල පහරවල් කාගෙන ඉස්සරහට ගිහිල්ලා යුද්ධ ජයග්‍රහණය කරනවා වගේ. හැම කෙනෙක්ගෙම ළඟ තියෙන මමත්වය පුරවන්න හරි ලේසි, මමත්වය පෙරලන්න හරි අමාරුයි. එයයි තාම අසීරුයි. එයට ක්‍රමානුකූලව සති සමාධි වීරය, ධර්මානුකූල වීරය, ප්‍රඥානුගත වීරය ක්‍රමානුකූලව වැඩෙන්න ඕන. ඒව ධර්ම ශ්‍රවණය කිරීමෙන් වඩ වඩාත් වැඩෙනවා, ධර්ම මෙනෙහි කිරීමෙන් වඩ වඩාත් වැඩෙනවා, යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමෙන් ඒ වැඩෙනවා. ක්‍රමානුකූලව ටිකක් දිය කර හැරලා ඊට පස්සේ පෙරලන්න පුළුවන්. ටිකක් එවිට ධර්මයත් එක්ක පවතිනකොට දිය වෙනවා, බුරුල් වෙනවා. ඊට පස්සේ දිය කර හරින්න පුළුවන්. දැන් අපි ගොඩාක් පැල්ලම් සහිත ඇඳුම් පෙඟින්න තියෙනවා කාල සීමාවක්. ඊට පස්සේ හොඳින් සෝදනවා. එවිට පැල්ලම්, කුණු පැල්ලම් ආදී යනවා. එහෙම තමයි. සමහර ඒවා අපිට කඩන්න බැරි දේවල් අපි තෙමල පොඟල තියෙනවා. ඊට පස්සේ අපි කඩනවා, පෙරලනවා. ඒ වගේ තියෙනවා. ඒ වගේම උපාය මාර්ග යොදලා පෙරලනවා. ඒක තමයි ප්‍රඥාව. අපිට ඍජුව පෙරල ගන්න බැරි ගල් පර්වතයක් අපි පෙරලන උපාය මාර්ගයක් යොදලා පෙරලනවා. ඒ වගේම වලක වැටිච්ච වාහනයක් ගන්න බැරි වෙනකොට අපි උපාය යොදලා, උපක්‍රම යොදලා ඒ වාහනේ තියෙන මට්ටම, ඒ තියෙන විදියට ගන්න බෑ. නමුත් උපක්‍රමයේ යොදවුවාම ගන්න පුළුවන්. ඒ වගේ තමන්ගෙන් තමන් එතර වෙන්න, එගොඩ වෙන්න උපාය ඕන, උපක්‍රමය ඕන, වීරය ඕන, ප්‍රඥාව ඕන. ඒ සියල්ල කැටි කරගෙන තමන්ට ධර්මයේ ජීවිතයේ සමග එක් කරගන්නට වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.